හොඳයි අපි එහෙනම් සාකච්ඡා පටන් ගමු. ඒ අතරතුර මාලිකා මහත්මියව අපි එකතු කරගමු. මම හිතනවා දැන් නම් ගොඩක් පැහැදිලි කියලා. ගොඩක් දුරට සාර්ථකයි දැන් අත්තරම බලින් මේ බොහොම පිං අමිත මහත්මයාට මේ ව්‍යාපාරයෙන් අපිට උදව් කරනවට. ඉතින් මම නැවත වරක් සමෙන්ද මහත්මයාට ගමු එන්නම් අපි කතා කර කර හිටියේ සීලේ සම්බන්ධවයි. අද මම හිතන්නේ අපිට තව විනාඩි 35ක විතර කාලයක් තමයි මේ සාකච්ඡාව ගෙනියන්න નિયમિતව තියෙන අපි පැය දෙකකට සීමා කරන්නයි බලාපොරොත්තු වෙරිම වුණොත්. ඉතින් අපිට දානය ගැන කතා කරන්න අද වේලාවක් තියනවාද නැත්නම් සෞදරටත් ප්‍රශ්න සාකච්ඡා කරනවාද කියලා ඔබතුමා මම හිතන්නේ තීරණයක් ගන්න පුළුවන්. අපි මේ විදිහට කරගෙන යමු. එහෙනම් මම සමින්ද මහත්මයාට යොමු වෙන්න.
ඔව් මට හිතෙන්නේ අපිට කෙටි කාලයක් තියෙන නිසා අපි තවදුරටත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරොත් සුදුසුයි කියලා අපිට එතකොට මේ දානය ගැන ඊළඟ දවසේ පටන් ගන්න හැකියාව ලැබෙන නිසා තව මොනවා හරි ගැටලු
මට නම් තියෙනවා.
තිරුවන් සරණයි සමින්ද මහත්මයා නේ. මම ප්‍රශ්නයක් අහන්නම්. මෙහෙම දැන් අපිට මේ අපි පන්සිල් වලට තමයි අයිති වෙන්නේ කාම සුමිච්චාචාරය කියන එක. නමුත් අපිට මේ දසපුස්තල් වලත් නෑ මේ කාමයේ පිළිබඳ සිටිවිලි ඇති වෙනවා. එතකොට අපි එකට යම්කිසි ප්‍රතිචාරයක් දැක්වුවොත් සිටින් අපි තරම් දෙයක් මතක් කළා හරි කිසි දෙයක් මතක් කළා හරි එතකොට අපි කාම සුමිච්චාචාරය කියන එක යම් තරමකට වෙනස් වෙනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කාමේසු මිත්‍යාචාරා කියන ශික්ෂාපදය මේ රහීමේදී විශේෂයෙන් අපිට මෙතන සැලකිලිමත් වෙන්න ඕන කාරණාවක් තියෙනවා. මේ සීලය කියලා කියන්නේ කයයි වචනයයි සංවර කර ගැනීම. ඉතුරු ටික යොදලා තියෙන්නේ භාවනාවට. මනස සංවර කර ගැනීම භාවනාවට යොදලා තියෙන්නේ. ඉතින් අර සීලය කැඩීමට මනස සිතුවිලි කිලින්ම බලපාන්නේ නැහැ. නමුත් ඒ මනසින් ඒ දේවල් නිතර මෙනෙහි කරන්න ගියොත් සීලය කැඩෙන්න, සයින් හරි වචනින් හරි කැඩෙන්න බලපානවා. ඉතින් ඒකෙදි කාමේසු මිත්‍යාචාරා කියන එක කියලා තියෙන්නේ මේ ස්ත්‍රීන් හා පුරුෂයන් හා සම්බන්ධ ක්‍රියාවක් හැටියට මිසක් මේ පංචකාමය ගැන නෙමෙයි එතන කියලා තියෙන්නේ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන ඒවා එතනට මේ අදාළ වෙන්නේ නැහැ. මෙතන දැන් විනය පිටකයේ සහ අභිධර්මයේ මේ සම්බන්ධයෙන් ස්ත්‍රීන් 20ක් 20 දෙනෙක් ගැන සඳහන් කරනවා. අම්මා රකින්න, තාත්තා රකින්න, අම්මා තාත්තා රකින්න, සහෝදරයා රකින්න, සහෝදරිය රකින්න ආදී වශයෙන් ස්ත්‍රීන් ගණනාවක් ගැන කියලා තියෙන නිසා එතන ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නද?
තේරුවන් සම්මත මහත්මයානි මම ආයේ දැන් මේ සිටින් අපිට අපි ඉතමක දැන් පරණ දෙයක් මතක් වුණා. අපි දැන් පරණ හෙදී මොකක් හරි ගෑන ළමෙක් මතක් වුණා. එතකොට අපි ඒ ගැන හිතින්ම ප්‍රතිචාරයක් දැක්කලා ඒ ගැන කලින් දේවල් මතක් කර කර ඉඳිනේ. කාමයේ සුමිච්චාචාරය කියන එක යම් කිසි තරමකට අපෙන් ඒ අකුසලය ඒ පැත්තට හැරෙනවාද නැත්නම් ඒ එතන වෙන සිද්ධාන්තේ මොකක්ද කියන එක මට දැනගන්න.
සිතින් ආවර්ජනය කරාට සිල්පදයක නෙමෙයි. සිතින් ආවර්ජනය කිරීම සිල්පදයක දෙන්නේ නැහැ. මොකද කයයි වචනයයි සංවර කර ගැනීම පමණයි සීලයට අදාළ කරලා දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් තමන් කවුරු හරි පුද්ගලයෙක්ව මතක් කරලා එහෙම සිද්ධියක් මතක් කිරීම සීලය කැඩීමට මේ බලපාන්නේ නැහැ. සීලය කැඩෙන්නේ නැහැ, බලපාන්නේ නැහැ නෙමෙයි, කැඩෙන්නේ නැහැ. නමුත් අබ්‍රහ්මචර්යා වේරමණී කියන ශික්ෂාපදයේ සමාදන් වෙලා ඉන්න පුද්ගලයෙකුට භාගතුන් වහන්සේ දේශනා කරනවා තවදුරටත් ඉදිරියට යෑමේදී ඉතාම හොඳින් බ්‍රහ්මෙක් වගේම ඉන්න පුද්ගලයා කවුද, බ්‍රහ්මචාරි පුද්ගලයා කවුද කියලා දේශනා කරද්දී ඒ සප්ත මෛතුනේ කියන කොටසට අයිති වෙන්න පුළුවන්. නමුත් ඒක සීලයට අදාළ කරලා නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. එතන උතුම්ම බ්‍රහ්මචාරිත්වය මෙන්න මේ ආකාරයයි කියලා භාගතුන් වහන්සේ ගැන දේශනා කරන්නේ. යම්කිසි පුද්ගලයෙක් හරියටම බ්‍රහ්මචාරී කියලා කියනවා නම් භාගතුන් වහන්සේ ගැනම තමයි වචනේ කියන්නේ කියලා ඒ සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඉතින් මෙතනදී මේ නිවන් දකින පුද්ගල සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ මේ ඒ හිතෙන් ආවර්ජනය කිරීම සීලේ බිඳීමට සීලේ බිඳීම නෙමෙයි. සීලේ බිඳීමට හේතු වෙන්න පුළුවන්. කයෙන් හරි වචනෙන් හරි තමයි සීලය කැඩෙන්නේ. මේ සිල්පදය කඩන්න පුළුවන් කයෙන් කියලා තියෙනවා. කාය ద్వාරයෙන් කියලා දෙන්නේ. කාය ద్వාරයෙන් ස්පර්ශ වුණ නැත්නම් කැඩෙන්නේ
නැහැ. ඒක නෙවෙයි. හා පැහැදිලි අප්‍රමාණක.
තව ප්‍රශ්නයක් අහන්න උත්සාහ කරා කවුද?
එකක් ප්‍රශ්නය එකක් මගේ අර කලින් අහපු ප්‍රශ්න වලට මගේ අතින් වැරද්දක් සිදු වෙනවද එහෙම කියලා තදින් කතා කරනකොට මට හිතට ආවා මේක කොහොමද කියලා ඔබ වහන්සේ හිතන්නේ කියලා එකක්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ මුතුණු වෙලාවේ උදානයක් කරා අනේක ජාති සංසාරම් කියලා. ඒකෙදි ඉතින් කියන්නේ තණ්හා නම් කය මජ්ජක. හරි. එතකොට අපේ නිවන බලා යන උදවිය නිසා අපි තණ්හාව කියන එකේ තේරුම දන්නව නම්, ඒ කියන්නේ ඇලිමයි ගැටීම නම් තණ්හාව කියන්නේ, ඊළඟට චේතනහම් වික්කවේ කම්මම් වදාමි. එතකොට අපි කරන අපේ ඇතින් සිදුවෙන හැදුණු සිත්, එහෙම නැත්නම් ඒ චේතනාව කර්මය නම් අපි දැනගන්නවා. මම කෙනෙකුට සැරෙන් කතා කරනවා නම් එහෙම නැත්නම් දරුවට හරි තමන්ට හරි වෙන කාට හරි එතන ඇති උනේ තණ්හාවයි කියලා. එතකොට තණ්හාව නම් ඒක අකුසලයක්. අනිත් අතට ඉතින් තණ්හාව නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්නේ නැහැ. ජීවත් වෙන්නේ තණ්හාව නිසා. ඒක ඇරුණාම මම ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහනවා. අන්තිමට ඔබ වහන්සේ කිව්වා මේ සෝවාන් වෙච්ච නොවන කෙනෙක් විදර්ශනා වඩන කතාවක්. එතකොට මම අහනවා, මම අහලා තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ තමන් අනිත්‍ය දුක්ඛ අනාත්ම. මෙතන මම දුක කියන්නේ හිස් බව. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියනකොට මම දන්නවා ස්ත්‍රිවජ්ජයක් නැති බව. ඒ කියන්නේ එතන පැවැත්මක් විතරක් බව දකින කෙනෙක් සක්කාය දිටිය නැහැ. ඒ කියන්නේ මමයි කියලා කෙනෙක් නැති බව සාමාන්‍යයෙන් දන්නවා. එතකොට මේ අපි මේ විදර්ශනා වඩනව බවක් මම දන්නේ මේ අනිත්‍ය දුක් තමන් දකින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා නිවන. අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියටම වැටහුණු දවසට නම් නිවන තියෙන්නේ. ඉතකොට මගේ විදර්ශනයට ලක් වෙන්නේ ඒක. සෝවාන් නොවුණු කෙනෙකුට සක්කාය දිට්ඨිය තියෙනවා. ඉතකොට කොහොමද මෙතන හරියන්නේ කියලා මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා.
මට ප්‍රශ්නය පැහැදිලි මදි. ඇත්තටම ප්‍රකාශයක් වගේ දැනුනේ. මේ මට තේරෙන්නේ මෙහෙමයි. දැන් අහන්නේ මේ ප්‍රකාශය කළේ සෝවාන් වහන්සේට පසුව විදර්ශනා කරන්න පුළුවන් කියන එකද? ඒත් කලින්
ප්‍රකාශ කළේ අපි විදර්ශනා කරලාය. මම හරියට තේරුම් ගත්තනම් විදර්ශනා වැඩුවට පස්සේ සෝවාන් බව ලැබෙන්නේ, සෝවාන් වුණාට පස්සේ නෙමෙයි මේ විදර්ශනා කරන්නේ කියලා.
එතකොට
මම අහනවා, දැන් මම අහලා තියෙන්නේ විදර්ශනා වඩන්න පුළුවන්කම තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට විතරයි. ඇයි සෝවාන් වෙච්ච පුද්ගලයා දන්නවා මම කියලා කෙනෙක් නැති බව? ඒක දැනගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ වැටහීම දැක්ක නිසා. සත්‍ය එතකොට විදර්ශනාවෙන් දකින්නේ මේකේ කොටස් කොහොමද මේක වෙන්නේ, මෙන්න මෙහෙමයි මෙතනයි අනිත්‍ය ඒ විදියට. එතකොට මම අහන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට විදර්ශනා වැඩිය හැකිද කියන එක.
ඔව්. එතකොට මහත්මිය අහලා තියෙන විදිහට දැන් විදර්ශනා කරන්න සෝවාන් වුණාට පසුව නම් සෝවාන් වෙන්නේ මොනවා කරාම කියලා දහලා තියෙන්නේ?
සෝවාන් වෙන්නේ තමන් තමන්ගේ කය ගැන හරියට වැටහීමෙන්, සිත ගැන වැටහීමෙන්, ඒව තමන් උගත් දේවල් ඒක උගත් දේ භාවනා කිරීමෙන් භාවනා කරන්නේ වැඩිමෙන් තමන් දකිනවා තමන් මෙතන තියෙන්නේ කය කුයි සිත කුයි දෙකක්. එතකොට කය ගන්න දෙයක් නැහැ, ඒක මල්ලක් සිතිස් කොනපයක් වගේ මල්ලක් විතරයි මේක තියාගෙන වැඩක් නැහැ. එතකොට සිතේ කියන එකත් ඇති වෙමින් නැති වෙමින් තියෙන දෙයක්, ඒකෙත් ගන්න දෙයක්. ඒ දෙක දැක්කට පස්සේ මෙන්න තමන් වටහා ගන්නවා මමයි කියලා කෙනෙක් නැති බව. හංගෙන්න. එතකොට මෙන්න
ඒ කියන්නේ දැන් මේ සෝවාන් වෙන්න කලින් අනිත්‍යක් වටහෙන්නේ නැහැ කියන එකද මේ අහලා තිබ්බේ?
සෝවාන් වෙන්න කලින් අනිත්‍ය කියන්නේ මොකද්ද කියන එකයි ඊළඟට ප්‍රශ්නය නේද?
ඔව්, අනිත්‍ය කියන එක නම් ප්‍රශ්නයක්ම තමයි. මොකද ඒ ප්‍රශ්නේ තමයි සංසාරේ අපි ඔදවන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන එකට අපි විවිධ අර්ථකථන දෙන කාරණේ හරි අපිට ඒ ගැන හිතන්න වෙලාවක් ලැබෙච්ච නැති නිසා. ඉතින් ඒකෙදි කියන්න තියෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට මේ කාරණාව පහසුවෙන් සප්තවිසුද්ධි වලදී වැටහෙනවා. ඒ සප්තවිසුද්ධි තියෙනවා පිටකේ නම් රතවිනිත සූත්‍රයේ, ඒ රතවිනිත සූත්‍ර අට කතාවෙත් තියෙනවා. එහෙම නැත්නම් විසුද්ධි මාර්ගය වගේ ග්‍රන්ථවලින් බලන්න පුළුවන්. එහිදී සඳහන් කරන්නේ සීලවිසුද්ධිය තමයි ප්‍රථමයෙන් නැති වෙන්නේ. සීලවිසුද්ධිය ඇති වෙලා සිල් පිරිසිදු වුණාට පස්සේ සිල් පිළිබඳ තව දෙයක් ඉදිරියට කරන්න නැහැ, මේ සම්පූර්ණයෙන් පිරිසිදු වෙලා තියෙන්නේ කියන මට්ටමට ආවට පස්සේ මේ චිත්තවිසුද්ධිය ඇති වෙනවා. චිත්තවිසුද්ධිය කියලා කියන්නේ චිත්ත සමාධිගත වෙනවා. යම් දෙයක් බලන්න එක දිගට බලන්න තරම් චිත්ත සමාධියට පත් වෙනවා. ඉන්පසුව මේ දිට්ඨි විසුද්ධිය ඇති වෙන්නේ ඊට පස්සේ, මේ නාම රූප වෙන් වෙලා දකින්න ඊට පස්සේ. ඉතින් අපි අහලා තියෙනවානේ මේ චිත් කියලා දෙයක් කියනවා, ශක්තියක් කියනවා, සිතේ ස්වභාවයක් කියනවා, චෛතසික කියලා. ඉතින් ඒවට නම් කියනවා අපි සංඥාව, වේදනාව ආදී දේවල් කියනවා. මේ දේවල් වෙන් වෙලා පේන්නේ මේ දිට්ඨි විසුද්ධියේදී. ඉන්පසුව අපි අහලා තියෙන වචනෙන් අහලා තියෙන පටිච්චසමුප්පාදය, වචනෙන් අහනවට කියන්නේ සුතමේ ඥානයක් ලබා ගන්නවා කියලා. ඊට පස්සේ ඒ අහලා තියෙන දේ සිතෙන් ගොනු කරගෙන තර්ක විතර්ක කරලා සංකල්ප ගොඩනගා ගන්නවට අපි කියන්නේ චින්තාමේ ඥානයක් කියලා. මේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන වශයෙන් ප්‍රතිපිච්ච මේ අපි ලබාගත දැනුම මේ ඒ දෙකම අතහැරලා භාවනාමය ඥානය නැත්නම් යථාභූත ඥාන දර්ශනය අනුව සිත යොමු කරලා දැනගන්නවට තමයි සංකා විතරණ විසුද්ධි කියලා කියන්නේ. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය හරියටම තමන්ටම වැටහෙනවා තමන්ගේ තියෙන ධර්මතා අනුව. ඒ කියන්නේ තමන්ගේ සිත් අනුව, තමන්ගේ චෛතසික අනුව, තමන්ගේ ඇති වෙන නැති වෙන රූප අනුව තමයි ඒක තේරෙන්නේ. ඊටත් පසුව විශේෂ බල ලැබෙනවා කියලා කියනවා. හැතම ගණන් ඈත පේනවා, මහත් දීප ගණන් ඈත පේනවා, ඒ වගේ විශේෂ බල ලැබෙනවා කියලා. එතකොට ඒ තැන් වලදී රවටෙනවා, ඇත්තටම බුදුදහමේ රවටෙනවා කියලා තියෙන්නේ මෙන්න මෙතන. මේ පටිච්චසමුප්පාදය දන්න පුද්ගලයා තමයි මෙතන රවටෙන්නේ. දැන් බුදුදහම අද කාලෙන් නම් අපිට දකින්න ලැබෙන්නේ ත්‍රිපිටකයේ අට කතාවවත් පිළිගන්න තරම් එන්නේ නැතුව ඊට කලින් රවටෙච්ච පුද්ගලයෝ. ඉතින් ඒ පුද්ගලයන්ව බුදුදහම හඳුන්වන්නේ බෞද්ධ හැටියට නෙමෙයි, තිසරණයට ඇවිල්ලා තියෙන පුද්ගල හැටියට නෙමෙයි. මෙතනදී තමයි නියම රැවටීම තියෙන්නේ, බල සහිතව රැවටෙන්නේ. ඒකට තමන්ට විශේෂ බලයක් තියෙනවා නම් තමන්ගේ බලයට ඇලෙනවනේ. තමන්ගේ බලය තමන්ගේ ශක්තියක් නිසා ඇති වුණා, තමන්ට දැන් විමුක්තිය ලැබිලා තියෙන්නේ කියලා හිතෙන්න තියෙන සම්භාවිතාව වැඩි. අන්න එතනදී විදර්ශනා උපක්ලේශ 10ක් ඇති වෙනවා එකක් විතරයි කිව්වේ. ඒ 10ටම රැවටෙන්නේ නැතුව ඉදිරියට යෑමේදී විදර්ශනා ඥාන පහළ වෙනවා. ඒ විදර්ශනා ඥාන කියලා කියන්නේ උද්‍යබ්බ ඥානය තමයි පළවෙනි ඥානය. ඒ කියන්නේ ඇතිවීම දකින්න යන ධර්මතාවල චිත්තචෛතසික රූපවල ඇතිවීම පේනවා, නැතිවීම පේනවා කියන එකයි. මේ කාරණය මේ අනිත්‍ය කියන කාරණය දකින්න පුළුවන් එකක් නෙමෙයි. අනිත්‍ය කියන කාරණය ප්‍රත්‍යක්ෂ ඥානයක්. ඒ කියන්නේ දකින්න පුළුවන් ධර්මතා පරමාර්ථවල නැත්නම් චිත්තචෛතසික රූපවල ඇතිවීම දකින්න පුළුවන්, භාවනා ඥානයෙන් නැතිවීම දකින්න පුළුවන්. ඒ ඇතිවීම නැතිවීම කියන කාරණේ ඥානයෙන් ආවරණය කරාම ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් තමයි අනිත්‍යයි, නිට්ට වශයෙන් පවතින්නේ නැහැ කියන එක. නැත්නම් අනිත්‍ය දකින්න බෑ. ඒකට උදාහරණයක් තමයි දැන් අපිට හැමදේම දකින්න බෑ. දැන් රතයක් ගමන් කරනවා කියලා දකින්න බෑ. ඒ කියන්නේ ඇහින් එක තැනක රතය තියෙනවා දැක්කහම ඊට සුළු මොහොතකට පසුව ආයෙ නැවත බැලුවහම ඒ තැන රතය නැහැ. ඊට පොඩ්ඩක් එහාට ඒ රතය තියෙනවා දැක්කහම තව සුළු මොහොතකින් බැලුවහම එතනත් රතය නැහැ. ඊට පුට්ටක් මෙහාට වෙලා රතය තියෙනවා දැක්කහම ඒ දැකීම් තුන නැත්නම් දැකීම් දෙකක් භාවිත කරලා රතය යනවා කියලා අපි ඥාණයෙන් අවබෝධ කරගන්නවා. එහෙම අවබෝධ කරගන්න එකක් නිසා රතය යනවා දකින්න බෑ පරමාර්ථ වශයෙන්. මොකද ඒ රූප කලාප ගමන් කරන්නේ නැහැ. යම් තැනක රූප කලාපයක් ඇති වුණාම එතනම පැවිතිලා එතනම නැති යනවා. ඒ නිසා රතය යනවා නෙමෙයි කිසිම දෙයක් ගමන් කරනවා දකින්න බෑ. ගමන් කරනවා කියන්නේ ඇති වෙන්නේ ඥානයක් දැන ගැනීම. ඒ දැකීම් කීපයක් එක්කව කරලා දැනගන්න දෙයක් තමයි දැකීම යනවා කියලා කියන්නේ. ඒ වගේ මේ ඇතිවීම දකින්න පුළුවන් නැතිවීම දකින්න පුළුවන් ඒ අනුව තමයි අනිත්‍ය කියන එක හිතාගන්නේ. ඒක කෙටියෙන් කියද්දි තමයි අනිත්‍යානුපස්සනා කියලා කියන්නේ. නැතුව අනිත්‍ය කියන එක මේ අපිට බලන්න තියෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ වගේ විදර්ශනා ඥාන පහළ වෙලා බංගානුපස්සනා ඥානයේ ධෛතපට්ඨාන ඥාන ආදී විශේෂයෙන් පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී එම ඒ මගනමක දැනගන්න ඥානෙට කියන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒ විසුද්ධියේදී නොමග කියන්නේ නැතුව මේ හරියට ඉදිරියට යන්න තීරණය කරන පුද්ගලයාට කියන ඒ විසුද්ධිය සම්පූර්ණ කරා කියලා. ඊට පස්සේ මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය තමයි විදර්ශනා ඥාන පහළ වෙනවා කියලා අපේ බුදුදහම සඳහන් වෙන්නේ. ඒ දහමේ සඳහන් වෙන පරිදි මෙන්නම මේ ඇතිවීම නැතිවීම දැකලා ඒ පිළිබඳව විශේෂයෙන් නැති වෙනවම දැකලා ඒ පිළිබඳව බය ඇති වෙලා ඒ පිළිබඳව සිතීම අරගෙන ඒකින් මිදෙන්න සිටිලා ඒ මිදීම ක්‍රියාත්මක කරාට පස්සේ තමයි සියලු විදර්ශනා ඥාන සම්පූර්ණ වෙන්නේ. ඉන්පසුව මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් ඉඳද්දි සියලු අංග සම්පූර්ණ වුණහම ඇති වෙන විශේෂ අවස්ථාවක් තමයි සෝවන් මාර්ග ඥානය කියලා කියන්නේ, මාර්ගසිත කියලා කියන්නේ. කොටින්ම කියනවා නම් දැන් අපිට එක සිතකින් කරන්න පුළුවන් බොරු කීමෙන් වළකින එක විතරයි. කේලම් කීමෙන්නුත් නවතින එක ඒ සිතේම ඇති කරගන්න අමාරුයි. එකම චේතනාව මේ එක චේතනාවක් ඇති කරගන්න අමාරුයි. බොරු කීමෙන්නුත් නවතිනවා, කේලම් කීමෙන්නුත් නවතිනවා කියලා ඒ ඇති කරගන්න අමාරුයි. අපිට විවිධ අවස්ථාවලදී අපි යම් අවස්ථාවක ප්‍රාණඝාතයෙන් නවතිනවා, යම් අවස්ථාවක බොරු කීමෙන් නවතිනවා, යම් අවස්ථාවක පරුසාවචනයෙන් නවතිනවා කියලා වෙන වෙනම තම පුරුදු පුහුණු වෙන්නේ. නමුත් මේ මාර්ගංග 8ම එකසිටක ඇති වෙනවා කියන්නේ අතිශයින් දුෂ්කර දෙයක්. ඒ කියන්නේ අපි කන්දකට නගින්න විවිධ පාරවල් ගොඩක් තියෙනවා නම් ඒ හැම පාරකම බොහෝ වාර ගණනක් නැගලා අපි පුරුදු පුහුණු වෙලා තියෙනවා නම් ඒ කඳු මුදුනට යන්න අපි දන්නවා නම් හැම පාරකින් එක සැරේ කඳු මුදුනට යන්න ඒ තමාරුයි. අන්නේ වගේ අමාරුවක් තමයි දුෂ්කරතාවයක් තමයි මාර්ගසිත ඇති කරගන්න තියෙන්නේ. ඉතින් සම්මා වාචා කියලා එකංගයක් හැටියට කිව්වට බොරු කීමෙන් වැළකීම, පරුසා වාචෙන් වැළකීම, පිසුනා වාචෙන් වැළකීම, සම්ප්‍රප්ලාවෙන් වැළකීම කියන හතරම මේ එකම සිතේ ඇති වෙන්න ඕනේ. එතකොට ඒ සිතේම ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමෙන් වැළකීම, කාමයේ වර්ධවාසියෙන් වැළකීම කියන තුනත් ඇති වෙන්න ඕනේ. එතකොට අව්‍යාපාද සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප, අවීත සංකල්ප ඇති වෙන්නත් ඕනේ. ඔය වගේ ගුණාංග වෙන වෙනම අපි සම්පූර්ණ කරගන්න වෙන වෙනම පුරුදු පුහුණු වෙන කාලයක් තිස්සේ පුරුදු පුහුණු වෙන ගුණාංග රාශියක් එකම සිතක ඇති කරගන්න ධර්ම වෙහෙසක් තමයි මේ මාර්ගසිත ඇති කරගන්නවා කියලා කියන්නේ. ඒ මාර්ගය ඇති කරගන්න හරි අමාරු ඒකයි. නැත්තම් මේ අහලා තියෙන විදිහට චතුරාර්ය සත්‍ය අහලා තියෙනවා, පටිච්චසමුප්පාදය අහලා තියෙනවා, පංචස්කන්ධය දන්නවා. එහෙමනම් මහත් වෙන්න ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්නවා. එතකොට දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියටම දකින්නවා නම් සෝවන් වෙලා නවතින්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියටම දන්නවා නම් අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒකෙදි මේ සෝවන් මාර්ගය ඇති කරගන්නත් මේ තරම් අමාරුකම තියෙන්නේ මේ විවිධ වර්ගයේ ගුණාංග වෙන වෙනම අපි පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕනේ. කොයිතරම් ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේද? එක සිතක මේ සියල්ල ඇති කරගන්න තරම් ප්‍රගුණ වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ සිත කවදා හරි ඇති වෙනකන් බලන් ඉන්නවා මිසක් මේ අහවල් දවසේ සෝවාන් වෙනවා කියලා සෝවාන් වෙන්න බැරි එකයි. ඒක බුදුහාමුදුර උදාහරණකින් දේශනා කරන්නේ ගොවියෙකුට ගිහිල්ලා කුඹුරු සකස් කරන්න පුළුවන් සීලය පිරිසිදු කරනවා වගේ. ඊට පස්සේ ගොයම් පැල මේ බීජ හිටවන්න පුළුවන්. ඒ පැල හිටවලා ඒක දිහා බලන්නටුව හිටියොත් නියම අස්තන ලැබෙන්නේ නැහැ. නමුත් හැමදාම ඒ කුඹුරට ගිහිල්ලා වතුර ඕන්නම් වතුර වැඩි කරන්න ඕනේ, වැඩි නම් අඩු කරන්න ඕනේ, වල්පල තියනවා නම් ගලවන්න ඕනේ. එතකොට වෙන සත්තු ඇවිල්ලා ඉන්නවා නම් ඒව වළක්වන්න ඕනේ. ඒ වගේ ඒ බාධක සියල්ලම නැති වෙන විදිහට ඉතාම ඕනෑකමකින් සිහියකින් ඒ කුඹුර පිළිබඳ අවධානයකින් ඉඳද්දී ඒ ගොවියට බලාපොරොත්තු වෙන්න බැහැලු. ඒ මම හෙට අස්වැන්න නෙලනවා, මං අද අස්වැන්න නෙලනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ කියලා. එහෙම බලන් ඉන්නතු නොසලකිල්ලෙන් හිටියත් ඒ ගොවියට අස්වැන්න හරියට නෙලන්න බෑ. පුළුවන් වෙන්නේ කුඹුරක් හරියට සකස් කරලා සියලු අවශ්‍යතා පිළිබඳව මනා සිහියකින් අවධානයකින් දිගටම කාලයක් ඉඳද්දී අස්වැන්න නෙලන දවසක් ඇති වෙනවා. අන්න ඒ දවස අස්වැන්න නෙලා ගන්න, අස්වැන්න නෙලා ගන්න පුළුවන් වෙනවා කියන එකයි කියලා තියෙනවා. මේ යෝගාවචරයත් යම් මේ යෝගියත් මේ විදිහට සීලය සම්පූර්ණ කරලා සමාධිය සම්පූර්ණ කරලා ඒ දැකිය යුතු දේවල් දකිමින් මේ ලෝකය ගැන අවබෝධ කරගනිමින් යම් අවස්ථාවක් සම්පූර්ණ කරලා එක්තරා දවසක මේ සෝවාන් මාර්ගයට ඇති වෙනවා මිසක් අපිට හිතලා සැලසුම් කරලා ලබා ගන්න බැරි කියලා තියෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලිව කියන්න තියෙන්නේ විදර්ශනා වඩන්නේ සෝවාන් වෙන්න කලින් විදර්ශනා වඩලා සීලය සම්පූර්ණ කරලා විදර්ශනා වඩලා සම්පූර්ණ වෙච්ච කෙනෙක් තමයි සෝවාන් ත්‍ත්වයට පත් වෙන්නේ. සෝවාන් වට පස්සේ මේ අවශ්‍යතාව සම්පූර්ණ කරනව නෙමෙයි. එහෙම තමයි මම දන්නේ. මම ඕනනම් ඒ අවශ්‍ය ග්‍රන්ථ ටික කියන්නම්, මේ ස්ථානවල මේව සඳහන් කරලා තියනවා කියලා මම වෙලාව සඳහන් කරලා එවන්නම්.
ආතිරුවන් සර්ණයි මහත්මයානි,
දේශනාව පොඩ්ඩක් ඉත දේශනාව ඒ ධර්මයේ ගැඹුරුයි, ලක්ෂණයි හොඳයි. මම ඒක පිළිගන්නේත් නැහැ, නැත්ෙත් නැහැ. මම මේක තවදුරටත් හොයලා විචාර කරලා අහලා ඊට පස්සේ ඒකට සමතයකට එනවා. ඉතින් වාස්තර බොහොම පිං ඔච්චර දුරට පැහැදිලි කරලා දුන්නාට.
එනවා වර්ණයි මහත්මයනි, දැන් ඔබතුමා කිව්ව විදිහට දැන් බුදුහාමුදුරු ඉන්න කාලේ කවදාවත් විදර්ශනාවක් මොකුත් වඩාගෙන ගියේ නැති කට්ටිය අංගුලිමාල කට්ටිය එක වචනයෙන්ම ඒ මාර්ගඵල ලැබලා තියෙනවා. එතකොට මම දන්න මගේ අවබෝධය හැටියට මම මෙතෙක් කල් අහලා තියෙන විදිහට කෙනෙක් මේ ඉන්ද්‍රිය සහ සමතුලිත වුණ එකවක තමයි මාර්ගඵල ලැබෙන්නේ කියලා තමයි මම යම් අවබෝධයකට ඇවිල්ලා තියෙන්නේ. ඒක මම වැරදිද? පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න මෙතන කරා.
මගේ දැනුම හැටියට මහත්මයා ඔබ වැරදි. මොකද මේ අපිට වෙලා තියෙන්නේ කරුණාකරටම මිහිඳු මහරහතන් වහන්සේ අපිට අනුකම්පාවෙන් ගෙනත් දෙන්න ත්‍රිපිටකයට කතාව අපිට හදාරන්න වෙලාවක් නැති බව තමයි මේ ගැටලුව තියෙන්නේ. නැතුව ඇත්තටම මේ අපේ වැරද්දක් තියෙනවා. අපේ තියෙන වැරද්ද තමයි ඒක. ඒ ඇරෙන්න අපිට ඒ දේවල් දැනගන්න ලැබුණා නම් මේ අදහස ඇති වෙන්නේ නැහැ. අඟුලිමාල හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. අඟුලිමාල කියලා කියන්නේ අති විශේෂ වූ පුද්ගලයෙක්. කල්ප ලක්ෂයක් පුරුම්පුරලා තියෙනවා පදුම උත්තර භාගතුන් වහන්සේ කාලයේදී ඉඳලා අපේ අසු මහ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් තේජස්වන්තයන්ගෙන් අග්‍ර අති බලවත් මහ රහතන් වහන්සේ නමක් හිතාගන්නවත් බැරි තරම් අපිට ඒ උත්තමයන් වහන්සේ ගැන අපි දන්නේ නැති නිසා නැත්තම් අඟුලිමාල කියලාවත් කියන්නේ නැහැ. මේ එහෙම බයක් දැනෙනවා, ඒ තරම්ම ගෞරවයක් තියෙන්න ඕනේ මං හිතන්නේ. මොකද මේ ශාසනයේ කොයිතරම් ගැඹුරු ශාසනයක්ද කියනවනම් ඇල්බර්ට් අයින්ස්ටයින් කියන වගේ පුද්ගලයෙක් ආව දූවිල්ලක්වත් වෙන්න බෑ. මේ ශාසනය ඒ තරම්ම ගැඹුරුයි. මේ ගැඹුරු ශාසනයේ අති බලවන්ත පුද්ගලයෝ, කාර්මිතා පූර්ණ ලද පුද්ගලයෝ ගැන අපිට කිව්වහම අපිට හිතාගන්න බැරි වෙනවා. හැබැයි මේ අංගුලිමාල සූත්‍රයවත් හරියට අහලා තිබ්බනම් අට කතාව එක්ක ඔය වගේ අදහසක් ඇති වෙන්නේ නැහැ. එහෙම උත්සාහ කරන්නේ නැතුව, විදර්ශනා වඩන්නේ නැතුව රහත් වුණා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. සියලුම භික්ෂුන් වහන්සේලා උත්සාහ වඩලා රහත් වෙලා තියෙන්නේ. ඒකට ගත වෙන කාලය විතරයි වෙනස් වෙන්නේ. ඒ වෙනස් වෙන්නේ අතීතයේ කල්ප ගණන් මේවා වඩලා තියෙන නිසා. අතීතයේ විදර්ශනා වඩලා තියෙන නිසා, අතීතයේ සමතය වඩලා තියෙන නිසා, පාරමිතා පූර්ණේ කරලා තියෙන නිසා තමයි ඒ ඉක්මනට මාර්ගඵල ලැබෙන්නේ. ඒ ඇරෙන්න මේ නිවනට යන්න මේ කෙටි මාර්ග මොනක්වත් කියලා නැහැ. භාගතුන් වහන්සේ තමයි කෙටිම මාර්ගය දේශනා කරලා තියෙන්නේ. ඒකෙදි මේ දාණය සම්පූර්ණ කරන්නම ඕනේ, සීලය සම්පූර්ණ කරන්නම ඕනේ, නෙක්ඛම්මිය සම්පූර්ණ කරන්නම ඕනේ ආදී සියලුම පාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් මේ
සමාවෙන්න මයික් එක ඔන් වෙලා තිනවා.
අමන්ගේ මයික් එක ඔන් වෙලා.
මේ ඉතින් ඒකෙදි අපිට මේ දහම් කරුණු දැනගන්න ලැබුණොත් මේ රහතන් වහන්සේලා රහත්ුනේ කොහොමද කියලා අපිට පුදුම හිතෙනවා. අපි රහත් වෙන්න හේතුවක් නැහැ ඇත්තටම. අපි රහත් වෙන්නේ නැත්නම් මොකද කියලා පැටහෙනවා. මොකද අපේ අරහත්ත්වය පිණිස, අපේ නිවන පිණිස අපි මහන්සිලා තියෙන ප්‍රමාණය ඉතාම අල්පයි. ඊට වඩා භාගතුන් වහන්සේ මහන්සිලා තියෙනවා, මහා කාශ්‍යපාදී මහරහතන් වහන්සේලා මහන්සිලා තියෙනවා කියලා අපිට අවබෝධ වෙන්නේ මේ ධර්ම රත්නය ඉගෙන ගැනීමේදී. ඒ කියන්නේ මේ අපිට මේ ධර්ම රත්නය ලබා දෙන්න ජීවිත කැප කරලා තියෙනවා. මේ ධාතුන් වහන්සේලා ලබා දෙන්න ජීවිත කැප කරලා තියෙනවා. ඒක සඳහන් කරලා තියෙනවා. අපි අපේ නිවන වෙනුවෙන් මොනවද මහන්සිලා තියෙන්නේ? කෙනෙක් අනික් පුරට එකක්වත් කරන්නේ නැතුව අවුරුදු 10ක් මහන්සිලා තියෙනවා කියලා කිව්වොත් මම එහෙම කෙනෙක් දැකලා නැහැ ඇත්තටම බිහිවතරන. ඉතින් ඒ වගේ මේ 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 තමන්ගේ නිවන වෙනුවෙන් තමන් මහන්සිලා තියෙන තල්ප ප්‍රමාණයක් කියලා කියන්න පුළුවන්. අපේ නිවන වෙනුවෙන් භාගතුන් වහන්සේ මහන්සිලා තියෙනවා හිතාගන්න බැරි තරම්. භාගතුන් වහන්සේ ගැන අවබෝධ කර ගැනීම වැදගත් වෙන්නේ අන්න ඔතන කාරණාවේදී. මොකද මේ ශාසනය පටන් ගන්නෙත් භාගතුන් වහන්සේගෙන්. මේ ශාසනේ මැදක් වහිනුනේ අවසානයේ අපි නිවන් දකින්නෙත් භාගතුන් වහන්සේ ගැනම අවබෝධය අපිට ලැබෙන ප්‍රමාණයටම තමයි. චන්දන
මහත්මයා තෙරුවන් සරණයි. මම කියන්නේ චන්දන මහත්මයා තේරෙන්නේ නැති එක. ඒක අපි හොඳයි, කරුණු ගොඩක් ඉදිරිපත් වුණා. ඔබ පොඩි ප්‍රශ්නයක් හැටියට ඉදිරිපත් කරන්න සමින්ද මහත්මයා. දැන් අපි දන්නවා මේ උද්ගලිතඤ්ඤ විපංචිතඤ්ඤ නෙය්‍ය පද පරම කියලා ඒ චරිත නැත්නම් ඒ අවබෝධ වෙන අනුව කොටස් වර්ගීකරණය කිරීමක් ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මම හිතන්නේ චන්දන මහත්මයාගේ ප්‍රශ්නයට හුඟක් අදාළ වෙන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේ කලින් පූර්ණේ කරන ලද විවිධ පාරමිතා සහිතව ඉපදුණු ඒ කාලේ පහළ වුණු පුද්ගලයින්ට ඒ අර උද්ගලිතඤ්ඤ කියන තත්ත්වයට පත් වුණා කියන්නේ යමක් පද දෙකක් ඇහුව පමණින්ම උදාහරණයක් ඇටියට සරියත් මහරහතන් වහන්සේට අත්ජී ස්වාමීන් වහන්සේගේ ඒ වන්නපද දෙක අහපු ගමන්ම ඒකෙන් සෝවාන් වෙච්ච කියනවා. ඉතින් මම හිතනවා ඒ අර ඒ කලින් සංසාරගත පුණු කරපු දේවල් නිසාත් ඒ පාරමී පුරුමු නිසා ඒ ප්‍රඥාවිය කියන එක ඒ තරමට කියන්නේ වැඩි තිබුණු නිසා ඒ තත්වයක් ඇති වුණා කියලා අපිට තේරෙනවා. එතෙන්දී විශේෂයෙන් විදර්ශනාවක් කරබවක්වත් ඒවදේ සඳහන් වෙන්නේ නැහැ. මොකද ඒක පාරමී පද දෙක ඇහුව ගමන්ම මේ විදර්ශනාව කියන එක ෂණේයින්ම සිද්ධ වෙලා ඒ දේ දැකලා ඒ සත්‍යයට පත් වුණා කියලා අපි තේරුම් ගත්තොත් ඒක නිවැරදිද සමින් මහත්මයා?
නිවැරදි. ඉතාම නිවැරදි ඇත්තටම. මේ පිළිබඳව ඉතින් මේ යම් කිසි පැහැදිලි කිරීමක් නෙත්තිප්පකරණය කියන පොතේ පොත් අංක වලින් කියනනම් 43 ත්‍රිපිටක පොත් 57න් ඒකේ 37 PDF page එකේ තියෙනවා. printer page එක 18 භාගතුන් වහන්සේ උද්ඝටිතඥ පුද්ගලයාට නිස්සරණය විතරයි, නිදීම විතරයි දේශනා කරන්නේ. විපංචිතඥ පුද්ගලයාට ආදීනවයයි නිස්සරණය දෙකම දේශනා කරනවා. නෙය්‍ය පුද්ගලයාට ආස්වාදේ ආදීනව නිස්සරණය කියන තුනම දේශනා කරනවා කියලා. මේ දැන් උද්ඝටිතඥ පුද්ගලයා කියලා කියන්නේ යම් ධර්මදේශනාවක මාතෘකා පාඩය කියපු ගමන්ම නිවන් දකින්න පුද්ගලයා. ඒ කියන්නේ ඒ තරමටම ප්‍රගුණ කරලා තියෙනවා. දැන් කොටිම කියනවා නම් දැන් ධම්මසංගණීතු කරමි කුසලා ධම්මා අකුසලා ධම්මා අබ්බ්‍යාකතා ධම්මා කියලා නොඑක ආකාරයෙන් ධර්මයේ විග්‍රහ වෙනවා. නමුත් මේ දැන් මේ අසජී මහරහතන් වහන්සේ මේ සරියුත් හාමුදුරුවන්ට සාරිපුත්ත පරිපරාජිකයන් වහන්සේට යේ ධම්මා හේතුප්පභවා කියලා කිව්වහම මේ සියලු ධර්මයන් මතක් වෙන්න තරම් ඥානයට වැටෙන්න තරම් ඥානයක් සාරිපුත්තයන් වහන්සේට තියෙනවා. කොටිම කියනවා නම් දැන් සාරිපුත්තයන් වහන්සේ පෙරම්පුරලා තියෙන්නේ මහා කල්ප වලින් අසංඛ්‍යයි තව ලක්ෂිතුයි. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140කට. 1.7කට කෝටිය කියලා කියන්නේ කෝටිය කෝටියෙන් 20ක් වැඩි කරාම තමයි අසංඛ්‍ය එන්නේ. මහා කල්ප වලින් අසංඛ්‍යකුයි තව ලක්ෂයක් පෙරම්පුරලා තියෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. මේ කල්ප ලක්ෂයක් පමණක් මේ පෙරම්පුරලා තියෙන ආනන්ද මහ තෙරුන් වහන්සේට මෙන්න මේ විදිහේ එක වචනයක් කිව්වහම වචන 60000ක් බුදුහමඳුරෝ දේශනා කරන විදිහටම හිතා ගන්න පුළුවන් කියලා වෙනම අග්‍රස්ථානයක් තියෙනවා. ඒකට කියන්නේ ගතිමන්තානං අග්ගෝ කියලා. ආනන්ද හාමුදුරන්ට අග්‍රස්ථාන පහක් තියෙනවා. සතිමන්තානං අග්ගෝ, ගතිමන්තානං අග්ගෝ, ධිතිමන්තානං අග්ගෝ, උපဋ්ඨාකානං අග්ගෝ, බහුස්ථානං අග්ගෝ කියලා පහක් තියෙනවා. ඉතින් ගතිමන්තානං අග්ගෝ කියන එක පැහැදිලි කරලා තියෙන්නේ එක වචනයක් කිව්වහම දේශනා කරාම ඒ අනුව වචන 60000ක් හිතා ගන්න පුළුවන් කියලා ඥානයක් තියෙනවා කියලා. ඉතින් සාරිපුත්තයන් වහන්සේට අනිවාර්යයෙන්ම ඊට වඩා ඥානය තියෙනවා. මොකද ආනන්ද මහ තෙරුන් වහන්සේ මේ අසු මහ ශ්‍රාවකයන් වහන්සේලා අතර සතර මහ තෙරුන්ටවත් අයිති වෙන්නේ නැහැ. සතර මහ තෙරවරු කියලා කියන්නේ අතිරේක ඥානයක් අතිරේක ගුණයක් තියෙන මහ තෙරවරු. ඒයින් ප්‍රධාන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ, මහා කච්චායන මහ රහතන් වහන්සේ, මහා කොටිත මහ රහතන් වහන්සේ. ඒ හතර තෙරවරු හතර නමට සතර මහා තෙරවරු කියලා කියන්නේ. ඒ සතර මහා තෙරවරුන්ට ආනන්ද හාමුදුරුවෝ අයිති වෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවන්ටත් වැඩි ගුණයක් තියෙනවා ඒ සතර මහා තෙරවරුන්ට. ඊටත් ඉහළින් හිතාගන්නවත් බැරි ඉහළකින් තමයි මහා මොග්ගල්ලාන වහන්සේ සහ සාරිපුත්තන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් ඒ නිසා උදාහරණයක් ඇත්තටම සුදුසුයි ගත්ත මේ සාරිපුත්තන් වහන්සේ කොහොමද අවබෝධ කරේ කියලා අපිට හිතාගන්න බැහැ. කොටිම්ම කියනවා නම් මේ පිටකේ සඳහන් කරලා තියෙනවා අට කතාවේ මේ සාරිපුත්තන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම අසූ මහ ශ්‍රාවකේ හරියට උදාහරණෙ කොහොමද මුහුදු වෙරළට ගිහිල්ලා මුහුද දිහා බැලුවා වගේ කියලා කොයි අතකින් බැලුවත් කෙලවර පේන්නේ නැහැ කියලා දෙන උත්තරේ. ඒ කියන්නේ සාරිපුත්තන් වහන්සේගේ ප්‍රඥාවවත් අසූ මහ ශ්‍රාවකයට තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව කියලා කියන්නේ ඊට වඩා අඩු ප්‍රඥාවක්. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව තෝරගන්න තරම්වත් අපිට ප්‍රඥාව නැහැ. මොකද මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා එක ධර්ම දේශනාවක් කරනවා 1.140ක් නැත්නම් අසංඛ්‍යාත ප්‍රාණීන්ට මාර්ගඵල ලැබෙන්නේ. ඒ දේශනාවට කියන්නේ සමචිත්ත පරියාය සූත්‍රය කියලා. ඒක තියෙන අංගුත්තර නිකායේ ඉතාම කෙටි සූත්‍රයක්. අපිට හිතාගන්න අමාරුයි එවැනි සූත්‍රයකින් කොහොමද ධර්ම දේශනාව කරන්නේ අසංඛ්‍යාත ප්‍රාණීන්ට නැත්නම් සත්වයන්ට ධර්මාභිසමය වෙන්න. කොයිතරම් ප්‍රඥාවක් මිහිඳු මහ රහතන් වහන්සේට තියෙන්නද? මිහිඳු මහ රහතන් වහන්සේ හිස බාල ඉවරෙන්න කලින් අරහත්ත්වයට පත් වෙනවා සීකුලසිම්බිය සහිතව. ඊට පස්සේ අවුරුදු 3ක් ත්‍රිපිටකය අටකතාව ඉගෙනගෙන ලංකාවට වැඩම කරන්නේ. රහත් වීමෙන් පසුව අවුරුදු 3ක් ඉගෙනගෙන ඉන්නේ. ඒ තරම් ගැඹුරක් මේ සර්වඥ වූ භාගතුන් වහන්සේගේ දේශනාවේ ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් භාවනා කළ අරහත්ත්වයට පත් වුණත් සර්වඥ ඥානෙ ලැබෙන්නේ නැහැ. භාවනා කළ අරහත්ත්වයට පත් වුණත් ඊට එහෙනම් තව විශාල ධර්ම ස්කන්ධයක් තියෙනවා භාගතුන් වහන්සේගේ ඥාණයෙන් භාගතුන් වහන්සේ දේශනා කරපු. ඒ දේවල් අවබෝධ කරගන්න වෙනමම ඉගෙන ගන්න ඕනි කියන එක. ඉතින් මං හිතන්නේ
ඔව් බොහොම
ඔව් කියන්නේ.
බොහොම පින්සක් රන්සිං මහත්මයා තව අපිට විනාඩි කිහිපයක් ගත කරන්න පුළුවන්ද සමින්ද මහත්මයාට වෙලාව තියෙනවද?
පොඩ්ඩක් ඉන්න.
හොඳයි.
ඔව් මම මේ පුළුවන් මම මේ තව ටික වෙලාවක් කතා කරන්න.
හොඳයි. අපිට මේ මගදි වෙච්ච මේ ප්‍රශ්නේ නිසා අපි තව චුට්ටක් වෙලා කතා කරමු. ඇත්තට මම මේ අපිට සම්බන්ධ වෙනවා මේ අපේ අභිවික්‍රම මහත්මයාත් සම්බන්ධ වෙනවා. මම කැමතියි ඇත්තටම මේ අභිවික්‍රම මහත්මයා අපේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අදහසක් හෝ යම් කිසි විදිහකින් ඒකට අලෝකයක් ලබා දෙන්න කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. අභිවික්‍රම මහත්මයා ඔබට සිදු වෙන්න පුළුවන්ද?
හොඳයි ජයන්ත මහත්තයා, මම පොඩ්ඩක් අභිවික්‍රම මහත්මයා අඳුනලා දෙන්නම්. මොකද අභිවික්‍රම මහත්තයා දැනට අපේ සාකච්ඡා මම හිතන්නේ 6කට 7කට සහභාගී වුණා. එක වචනයක්වත් කතා කරේ නැහැ. ඒතුමාගේ තියෙන නිහතමානී ගුණය නිසාම මොකද බොහෝ දැනුගත් මහත්තයෙක් අපිට මම හිතන අපිට යම් කිසි විදියකින් උපදෙසක් එහෙම ගන්න පුළුවන් මහත්මයෙක් අපේ ආරාධනයක් නැති නිසාම එතුමා මම හිතන්නේ නිහඬව අහගෙන හිටියා. ඒකට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ඔබතුමාගේ මේ පැමිණීමත් අපි ගෞරවයෙන් පිළිගන්නවා. එතුමා අඳුරලා දෙනවා එතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙක්. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා ධාරියෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියෙක්. ඇමරිකාවේ ලෝක සාමි විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධාරී, ඒතර ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක්, ඒතරම එංගලන්තයේ විශ්‍රාමික සොලිසිටර්වරයෙක්, ඒකම ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ මගින් අනුමත බෞද්ධ විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්යවරයෙක්. ඉතින් මේ මහාචාර්යෙක් මෙච්චර වෙලාවකට අපේ මේ සාකච්ඡාවට සහභාගී වුණා, මෙච්චර කාලේ වචනයක්වත් කතා කරේ නැහැ. ඉතින් අපි ගෞරවයෙන් ජයන්ත මහත්තයා කී විදිහට ඔබතුමාට ආදරණය කරනවා. විනාඩි කීපයක් තියෙන්නේ. ඔබතුමා පොඩ්ඩක් මේ අපේ සාකච්ඡාවට යම් කිසි වචන කීපයකින් හවුල් වෙන්න කියලා. හොඳයි. තේරුම් ගන්න.
තේරුම් ගන්නයි මහාචාර්යවරයෙක්ගේ විශේෂාක්තිය. දන්නේ නැති කෙනෙක්, මෝහයේ වැඩි කෙනෙක්, ඕනම විශේෂඥයෙක් යමක් ගැන දන්න දේට වඩා නොදන්න දේ වැඩි. එහිඳ මම මේ සාකච්ඡාට සහභාගී වෙන්නේ බුද්ධ ධර්මයේ නොදන්න කෙනෙක් වගේ. මම දන්නේ බුද්ධ ධර්මයේ නෙවෙයි, බුද්ධ ධර්මයේ ගැන කරුණු ටිකක් දන්නවා, සරුත්තු ටිකක් දන්නවා. ඉතින් මම ලොකු වාසනාවක් වශයෙන් සැලකනවා දැන් මේ සාකච්ඡාව මෙහෙකු උත්තමයා බුද්ධ ධර්මයේ ගැන සෑහෙන කරුණු දැනගෙන සෑහෙන සේවයක් කරනවා. ඒක අපේ ජාතික උරුමයක් වශයෙන් මම සැලකනවා. බුදුහාඳුරන්ගේ ධර්මය ඉතාම නිර්මලව රැකගෙන ආවේ ලංකාවේ. ඒ බුද්ධ ධර්මයේ ලංකාවේ ස්ථාපිත වෙන්නේ සිංහලෙන් රහත්ෙච්ච කෙනෙක් පණ කියන කොටයි කියලා. ඒ පණ ටික තමයි අටුවා වශයෙන් දැන් පිටිරලා තියෙන්නේ. ඒ අටුවා දැන් තියෙන සිංහලෙන් නෙවෙයි, බුද්ධ බුතහාඳුරු පාලියට පරිවර්තනය කළා. ඒ අටුවා වල තියෙන්නේ අදහස් එකක්. පිළිපෙටිගේ තියෙන වචනයි වාක්‍යයි ගාථයි ටිකක් බුද්ධ ධර්මයේ කියන්නේ කෙනේ බුද්ධ ධර්මයේ තිබුණ බුදුහාඳුරන්ගේ චිත්තේ. ඒ වගේම අපිට දැනගන්න පුළුවන් බුදුහාඳුරන්ගේ චිත්තේ තිබෙච්ච බුද්ධ ධර්මයේ නෙවෙයි අපේ හිතේ තියෙන බුද්ධ ධර්මයේ. චතුරාර්ය සත්‍යෙම දුක තියෙන්නේ, දුකට හේතුව තියෙන්නේ, දුක කවදාරි නැති වෙන්නේ, ඒ නැති වෙන ක්‍රමයේ තියෙන්නේ අපේ හිතේ. ඒක නිසා මා හිතන අද සාකච්ඡා කර ශීලයේ සම්බන්ධයෙන් අපේ හිතේ කොයිතරම් දුරට මේ ශීලයේ කිරී බලපානවද කියන එක කෝට්ටක් මම කතා කළොත් හොඳයි කියලා හිතෙනවා. දැන් ප්‍රාණාති පාසය කියලා කියන්නේ සමුත්ති තේරුම තියෙන්නේ ප්‍රාණය නැති කිරීම, ප්‍රාණඝාතය කියන තේරුම තමයි ප්‍රාර්ථි කරන්නේ. ඒ වචන ටික ගත්තාම තියෙන්නේ ප්‍රාණ අතිපාසය කියලා. ප්‍රාණ කියන්නේ ජීව ශක්තිය ප්‍රමාණයට වඩා පාවිච්චි කිරීම. ඒ ජීව ශක්තිය කියන්නේ අපේ හිතේ එතනින් පින්නකනේ දේශ සිද්ධ ව්‍යාපාදේ. අජිනාදානයේ කියන්නේ මානසික මට්ටම මොකද්ද? දන් ලිවිච්චන ක්‍රියා ගන්නවා නම් එතන තියෙන්නේ ලෝභ සිත. ලෝභ සිත තම ප්‍රධාන වෙන්නේ අජිනාදාන පාප කර්මයක. ඒ වගේම කාමීත් මිච්ඡාචාරයේ කියන්නේ රාග සිත, කැමති සිත, පංචේන්ද්‍රයන් කැමති දේවල් වලට අපි ඇදෙනවා. ඒ ඇදෙන්නේ මොකක් නිසාද? මිච්ඡාචාරයේදී මේ පංචේන්ද්‍රයන් සංකල්පයෙන් කිරීමෙන් අපේ සැපෙන් ඉන්න පුළුවන් කියන මිත්‍යා අදහස නිසා. ඒ මිත්‍යා අදහස අපිට ලැබෙන්නේ අපේ හිතම අපිට හොරුකින්. මුතාවාදයේ කියන අන්තිපොරු කියන එක මානසික වශයෙන් ගත්තාම අපේ හිතම අපිට බොරු කියන කතාද වැරගත්තොත් හොඳා, අහවල් කටේ පස්සිනුත් හොඳා, හරියට හරියට හමු කරගත්තොත් හරි හොඳා, ලොකු දේවල් ඒ කිසිකින් අන්තිමට තියෙන සැපක් නැති විදිය. ඒ විදිහට අපි හිත වැඩ කරන්නේ අන්තිවාදයේ හිතා. මුතාවාදයේ අපේ හිත අපිට කරන්නේ මැද පමා දැක්කා නිසා. එතන මැද කියලා කියන්නේ පිටෙන් කයින් යන කලකල් බලපිට පිටේ තියෙන මැද වගේ. පිටින් ගන්න මැද විතරක් නෙවෙයි. අපි උගත්කම නිසා, ඉල්වත්කම නිසා, ගුණහපත්කම නිසා, ප්‍රතිත්‍ය නිසා, සුපලක්ෂණ නිසා ආදී මාත්‍රෙල තම අපි මුතාවාදයට පත් වෙන්නේ. එතනින් මේ පැහැදිලි කරන්නේ මෝහය නිසා තමයි මුතාවාදී දේ කරන්නේ. නොදන්නකම නිසා මත් වෙනවා කියන්නේ ඇත්ත ඇති සැටි නොබෙනීම. ඒ නොබෙනෙන්නේ මෝහය නිසා. එනම් මේ කිචින්කම් කොටස් මේ සාකච්ඡාන සහභාගී වෙන නිසායි, ඊළඟ සාකච්ඡාවට පදනම් වෙන කාරණාවක් නිසායි චිත්ත ගන්න කය වචනය ගැන මේ කතා කරන සීලේට පදනම් වෙන්නේ චිත්ත කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න මම කතා කළේ. ත්‍රිවංශාරණයි බොහොම පින් සීල දෙනාටම මේ විදිහට කුරියා දාතක දික්වත් කරන ලැබීමට.
ත්‍රිවංශාරණයි අපි ප්‍රමාත්ම බොහොම පින්. මම හිතන්නේ අයරින් මහත්මියට අවස්ථාවක් දෙන්නම්, ප්‍රශ්නයක් තියෙනවායි කිව්වා අහන්නයි.
අවසරයි සමින්ද මහත්මයාණනි, මගේ ප්‍රශ්නය මේ අතර අද කරන දෙයකට සම්බන්ධ නෙවෙයි. මම බටහිර රටේ ඉන්නේ. මට අද ගිය එක පන්සල භාවනා මධ්‍යස්ථානයක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියපු දෙයක් මට එක හිතට සත්‍යයක් ඇත්තටම දා ගන්න ඕනේ. මොකද සමින්ද මහත්මයා ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේකයි දැන් අද කිව්ව ප්‍රජාපති ගෞතමිය කලින් එක්තරා යම් යම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී අයව කුණේ භාරය දීලා තියෙනවා කියලා එක උදාහරණයක් ඒ ස්වාමීන් වහන්සේ පැවසුවා. ඒහි බික්කු භාවය ඒ දවසල මුලින්ම බුදුරජාණන් වහන්සේ ඒහි බික්කු භාවයෙන් පැවදි කරන අවස්ථාවේදී කුණ්ඩලකේසි කුණ්ඩලකේසි මාතාවටම ඒහි බික්කුණී භාවයෙන් පැවදි කරා කියලා. ඒ කියන්නේ මහා ප්‍රජාපති ගෞතමයට කලින් ගොඩක් අය ඒ වගේ මේ පැවදි කරලා තියෙනවා කියලා ස්ත්‍රී අයව. මට ඒකයි දැනගන්න ඕනේ. බොහොමකේ
මහත්මිය, මේ අපේ ග්‍රන්ථවල සඳහන් වෙන පරිදි චිර ආසඥ භික්ෂුණීන් වහන්සේලාගේ අග්‍රස්ථානයේ තියෙන මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේට ඒ කාරණය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පළවෙනි පොතේ ඒකදග්ග මාලි කියන කොටසේ. මම මේ ඒක පිටු අංකයේ කියනවා නම් ත්‍රිපිටක පොත් 57න් 22 වෙනි පොතේ ඒතරග පාලි කියලා කොටසක් කියනවා. ඒකේ පිටු අංකය ඒතරග පාලිය පටන් ගන්නෙ PDF පිටු අංක 83න් මේ මුද්‍රිත පිටු අංකය කියනවා, printer page එක කියනවා නම් 46. මේ කාරණය සඳහන් වෙනවා පනස්සනි පිටුවේ, මුද්‍රිත පිටු අංකවල පනස්සනි පිටුවේ, එහෙම නැත්නම් 87 කියන PDF පිටුවේ. ඒතදග්ගම් භික්කවේ මම සාවිකානම් භික්කුණීනම් රත්තඤ්ඤූනම් යදිගම් මහා ප්‍රජාපති ගෞතමී කියලා දේශනා කරන්නේ ඊට කලින් කවුරක්වත් පැවිදිලා නැහැ කියන එකම තමයි. ඒ ස්ථානය සඳහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙන මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ. ඉතින් යම්කිසි කෙනෙක් කියනවා නම් කුණ්ඩලකේසා භික්ෂුණිය පැවිදි කරේ ඊටත් කලින් කියලා, මේ අපේ ග්‍රන්ථවල නම් එහෙම සඳහනක් නැහැ. ත්‍රිපිටක ග්‍රන්ථවල සඳහනක් නැහැ. ඒක තමයි පිළිතුරක් හැටියට දෙන්න තියෙන්නේ.
ඕමපින් සමිද මහත්මයා
මොහොතින්. එහෙම. ඕ. මම එක මිනිත්තුවක් ගන්නම් ජයන්ත.
හොඳයි කියන්න යන්නේ මම.
ඒ ඇත්තටම මම සමහරවිට මේ මීඩියා බලන කෝණය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම ඇත්තටම මේ ඇත්ත නමුත්තර හැම දෙයක් ගැන කියන්න දැන් වෙලා නැති හින්දා මේ මම ඇත්තටම කාරණා දෙකක් ගැන ඉස්සතායික්මනින් කියන්න දැන් මෙහෙරෑ දෙකමාරයි වෙලාවත් මේ අර පද්ම කිව්ව විදිහටම චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියලා කිව්වා වගේ මම මේ ප්‍රශ්න කියපු ප්‍රශ්නේදී එතන එන චේතනාව ඇත්තටම ඉතාමත්ම සියුම් ඒක මේ මොන චේතනාවෙන්ද ඒක කරන්නේ කියන එක අඳුරගන්න බැරි තරම් සියුම් ඒකයි මම මේ ප්‍රශ්නය මතක් කරේ අනික මම හිතනවා ඒක පොදු ප්‍රශ්නයක් කියලා මම ඊටත් එදියේ වැදගත්න විදිහට දැක්ක දේ තමයි අර බුදුරජාණන් වහන්සේ කිව්වහම මහණෙනි මේ දේ අකුසලය මේ අකුසලයේ අතහැරීමෙන් ඔබට දුකක් වෙනවා නම් ඒක කරන්න කියලා මම කියන්නේ නැහැ කියලා කියන්නේ මට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ මේ අකුසලයේ අතහැරීමෙන් ඔබට දුකක් වෙන්නේ නැහැ සැප කුයි වෙන්නේ නිවනටයි මඟ පාදන්නේ ඒකයි මම මේක කියන්නේ කියන එකයි එහෙම නැත්තම් මේ අකුසලයේ අතහැරීමෙන් ඔබට දුකක් වෙනවා නම් අකුසලයේ කර කර ඉන්න කියන එක නෙවෙයි කියන්නේ කියලා. ඉතින් මේ අපිට වෙන දවසක ඒක ගැන කතා කරන්න පුළුවන් වෙයි. එහෙනම් හැම දිනාටම තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ජානක මහත්මිය මම හිතන්නේ හැමෝටම හොඳ සාකච්ඡාවක් සිද්ධ වුණා අද දවසේ යම් යම් බාධක මැද්දේ වුණත් ඉතින් මම ඇත්තටම මේ වැඩසටහන අවසන් කරන්නට මම මේ ගෞරවයෙන් ආරාධනා කරන්නම් සුසුමාත්මයාට සමින්ද මහත්මයාට ඒ වගේම දලුවත් මහත්මයාටත් ආදීන් සිහිපත් කරලා මේ වැඩසටහන අවසන් කරන්න එහෙනම් තිරුවන් සරණයි. සුසු මහත්මයා ඇහෙනවද?
ජයන්ත මහත්මයාට කතා කරාද?
ඔව් සුසු මහත්මයා අපි දැන් මේ වැඩසටහන අවසන් කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දබත් මහත්මයාටත් ඒ වගේම සමින්ද මහත්මයාටත් අවශ්‍ය විදිහට ඉතින් අනුමෝදනාවක් කරන්න අද වැඩසටහන අවසන් කරමු. එහෙනම් මන්ත්‍රී මහත්මයාට යොමු වෙන්න. තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මට හරි එක පැත්තකින් හරි සන්තෝෂයක් මොකද මට මම මේ ගමනේදී ගුරුහුරුකම් දීපු ගුරුවරයන් පස් දෙනෙක් හිටියා. එකක් අපේ ලලිත් දලුවත් මහත්මයා දැන් මේ අවස්ථාවේ මෙතන නැහැ. මේ මාර්ගයෙන් මට මුණ ගැහිච්ච කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ජානකී අපේ ජානකී රත්නායක මහත්මියයි, ජයන්ත රත්නායක මහත්මයයි, සමින්ද රත්නායක සමින්ද මහත්මයයි, ඒකම ටීඑස් අබේසිංහ මහත්මයා. මේ හැමෝගෙම අපිට ගුරුහුරුකම් ලැබුණේ ඒ ගුරුවරු පස් දෙනා මත මේකට ආම්බිමගේ සම්බන්ධ වුණා. ඉතින් ඒකට හරිම සතුටු ගන්න කාරණයක්. එතකොට අද සමා වෙන්න මේ අද මේ අද කට්ටිය වැඩි වුණේ හින්දා දෝ දන්නේ අද මේ ලයින් එක ඩ්‍රොප් වුණා. ඒ වුණාට සමින්ද මහත්මයා මට ආරාධනය කරා අමිලගෙන් ගන්න කියලා. මොකද අපිට මේක ප්‍රශ්නයක් කියලා මම දැන් කතා කරන්නේ ශ්‍රවණ සිසිලස ධර්ම සාකච්ඡාව කරන්නේ මේ ශ්‍රවණ සිසිලස account එක තුලින්. එතකොට මට ඒ තීරණය ගන්න බෑ. මොකද මේකේ අවසාන තීරණය හැමදාම ගන්න ලලිත් දලුවත් මහත්මයා. මොකද එතුමා අවුරුදු 10කට කිට්ටු කාලයක් තිස්සේ මේ වැඩසටහන කරගෙන යනවා. ඒක ඉතාම පාටිද්දුව ඉතාම මධ්‍යස්ථව කිසිම දෙයකින් ධර්මයට හානියක් නොවන විදිහට සූත්‍ර පිටකේ හා හැම දෙයක්ම සසඳලා බලලා ප්‍රඥාවන්ත මේ කටයුත්තේ කරගෙන යනවා. ඉතින් හැම දෙයක්ම අපි තීරණය ගැනීමේදී ලලිත් මහත්තයා ගන්න තීරණයට අපි විශ්සම ගරු කරනවා. මේ මහත්තයාගේ තියෙන ඒ ගුණය නිසාම ඒක නිසාද ලලිත් මහත්තයා හිටපු නිසා මට ඒ තීරණය එකපාරට ගන්න බැරි වුණා. ඒ එකක් අනිත් එක දැන් මේ වගේ කෝල් එකක් ගත්තාම අමිලට අනිත්‍යව ඇඩ් කරගන්න බෑ. ඒකත් තව ප්‍රශ්නයක් එනවා. ඊළඟ ප්‍රශ්නේ එහෙම වුණාම එතකොට ඒ account තියෙන මේ අපිට දැන් මේ account system එකේ තියෙන කට්ටියට අමිලට forward කරන්න වෙනවා. එතකොට ඒ ඉන්න අයගේ තව ප්‍රශ්නයක් පැන නැගෙනවා. ඒ කියන්නේ ඒ පෞද්ගලික තොරතුරු අපි වෙන කෙනෙකුට දෙන්න බෑ. මොකද යම්කිසි විශ්වාසයක් මත තමයි මේ ලලිත් දළුවත්ත මහත්තයා මේ 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 ගලංගේ මේ කන්ටැක්ට් ඩීටේල්ස් දීලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි එකපාරටම අමිලට අපිට යොමු වෙන්න බැරි වුණේ. ඒත් අවසානයේදී මේ සාකච්ඡාව සාර්ථක කරගන්න ඕන නිසාම ඒක කරන්න වුණා. මම හිතන්නේ දළුවත්ත මහත්තයා අපිට සමාවාදිනේ කරලා ඒකටනේ අවසානයේ මේ අවසාන මොහොතේදී අපි කරා නැත්නම් මේ කතාබහකෙන හින්දා. එතකොට දැන් මේ අවස්ථාවේ අපි මේ සහභාගී වෙච්ච හැම දිනාටම විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා. එක්කම ඔයගලන්ට මේක අහන්න බැරුණා කියලා කනගාටු වෙන්න එපා. මේ මේ දේශනාව අපි මුලින් දැන් අකට රෙකෝඩ් කරා. ඒ රෙකෝඩින් එකේදී නම් කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. මම හිතන හොඳට රෙකෝඩ් වෙන්නේ නැති ඒ නොහෙති නොහැ ඇසුන් නැති කොටස් මම හිතන ඔයගලන්ට අයිමත් නැවත අහගන්න පුළුවන් වෙයි. මම ලින්ක් එක ඔයගලන්ට එවන්නම්. එතකොට අද දවසේදී විශේෂයෙන්ම අපි සාකච්ඡා කරේ සීලය සම්බන්ධව අපේ සමින්ද රණසිංහ මහත්තයා දැන් ගිය මාසයේ කියන සමාවෙන්න අගෝස්තු මාසයේ පළවෙනිදා සීලය සම්බන්ධයෙන් පැහැදිලි දේශනයක් කරා. ඒකත් මේ වගේම අපිට බාධක පැමිණුණ පළවෙනි වතාවට සමින්ද මහත්තයාගේ එකවුට් එක පැත්තෙන් එතුමා සීලය ගැන සීලය රැකිය යුත්තේ කොහොමද කියලා අවස්ථා ඒ කඩ නොකර සීලය රැකිය යුත්තේ කොහොමද කියලා අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් අද කරේ අද එදා කාටවත් ප්‍රශ්න අහන්න බැරි වුණ නිසා අද අපි කාටවත් ප්‍රශ්න අහන්න කියලා යොමු කරා. ඒ වුණත් ඒකත් යම් කිසි බාධාවක් ආවා. ඒක නිසා ලබන පාර වෙනකොට අපිට මේ කොම මග ආරෝපණය මම හිතන්නේ යන්න පුළුවන් වෙයි. ඉතින් හැමෝටම මේ අවස්ථාව විශේෂයෙන් සමින්ද මහත්තයාට අපි පින් දෙනවා. ඔබතුමාට ඔබතුමාගේ ප්‍රඥාව විශේෂයෙන්ම ඔබතුමා ප්‍රාර්ථනා කරන්නා වූ නිර්වාණ ඉක්මනින්ම අවබෝධ වේවා කියලා අපි පින් දෙනවා. විශේෂයෙන් ඔබගේ දෙමාපියන්ට හා ඔබට ගුරුතුමන් දුන්න ඔබේ ගුරුවරුන්ට සියලුම ඔබේ බිරිඳ ඇතුළු සියලුම පවුලේ සැමටත් මේ අවස්ථාව ලබා දුන්න අපින් අනුමෝදන් කණේ ඉලක්කම ලලිත් මහත්තයාට මේ සහභාගී වුණු සම්මත දිනවල විශේෂ ජයන්ත මහත්තයාට ජානි කියලා ඇතුළු සම්මත දිනාට අපි මේලා පින් අනුමෝදන් කරනවා. එහෙනම් අපි ලබන ඉරිදා මම හිතන්නේ අපේ ජයන්ත මහත්තයා තමයි සාකච්ඡා කරගෙන ලබන ඉරිදා අපි
පොඩ්ඩක් සුස්ත මහත්මයා අපි අහමුද සමින්ද මහත්මයා අද ඇත්තටම අපි කරන්න බලාපොරොත්තු වෙච්ච දානය පිළිබඳ සාකච්ඡාව අපිට කරගත නොහැකි නිසා යම් කිසි අවස්ථාවක් තියෙනවාද කියලා සමින්ද මහත්මයාත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒක ගොඩාක් උපකාරී වෙයි හැමෝටම. එහෙම වුණොත් පොඩ්ඩක් අපි සමින්ද මහත්මයා ඔබතුමාට අදාසක් පුළුවන් දක්වන්න ලබන සතිය සම්බන්ධයෙන්.
ලබන සතිය නම් අවස්ථාවක් නැහැ මට. මං 15 වෙනිදා සම්බන්ධ වෙන්න.
හොඳයි.
ඔව් පහළොස්වෙනිද සම්බන්ධ වෙන්නම් මේ මට ඒ දවස කරගන්න පුළුවන් වෙයි. මොකද අර මේ කටයුතු ගොඩක් කලින් මාරගත්ත වැඩවගයක් තියෙනවා. ඒ නිසා මේ එන සතිය විතරක් කරන්න මම 15 කරන්න.
හොඳයි. එහෙම වුණොත් අපි ශ්‍රවණට සිසිලස වෙබ් අඩවියේ දාන්නම් මොකද්ද කරන්න යන සාකච්ඡාව කියලා. තව දවස් දෙක තුනක් වෙනකොට බලා ගන්න පුළුවන් වෙයි මොකද්ද ලැබුණ සතිය. එහෙනම් අපි සූදානම් වෙන සාකච්ඡාව කියලා. එහෙනම් තුස්ත මහත්මයා එහෙනම් ඔබතුමාට බොහොම පිං. එහෙමනම් අපි අද වැඩසටහන නිමාවටපත් කරමුද?
හොඳයි. එහෙනම් සීළු දුනාට සහභාගී හැම දුනාට බොහොම පිං. එහෙනම් මේ වැඩසටහන නිමාවටපත් කරන්න කියලා මම ජයන්ත මහත්තයාට ආර්දනය කරනවා.
හොඳයි. එහෙමනම් මේ සාකච්ඡාව කියන හැමෝටම පින් දෙමින් එහෙනම් අද වැඩසටහන නිමාවටපත් කරමු. සමන්ද මහත්මයා ඔබතුමාට ඉතාම පින් අපිට අපේ මේ කාලයේ මිදම් කරමින් අපි මේ වගේ අනුග්‍රහයක් දක්වනවාට. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.